provision under the Standing Order 2072 of the Parliament, Honourable Opposition Leader.
Vartamana Andu Visin Raji Rakyavastala Badi Vidi Upadari Nimrakyavastavala Tiomkirima Sandak is to near this Kira at a Pilola Kyatu Nokiriming, Upadari in the Asana Taptaker, even with Patta Tibino. Emrakyavastala Badi made up of his Satan Kyatma Kurti Bid Nokra City in Nina Mand Kyan Dusim Mimkarus about the new Utui. Memeyapan and do ballet patanita Prakashikali, now Rekiavastala Badin Babai. Even it was a Hatanamara Gatuit Vino. Rekiavastala Badino in water. Mima Andru Kalib, Har Lakshapanasatra Dasa, Rekiavasta, Imkirimai. Eva Sri Lanka Mahabankui, Varta Magin Tauru Karanoa. Eanu Garukatana Tumuni, Pasaraka me and do using Jati, the one time Kunlaban Rekia Pramani, Lakshay Mona. Andu Rakia Labadunam, Virakia Wamvi, Rakia Vidita Padaringi got for the Visidun Labio Totibuna. No Tevini Daxidu in Metibawi Tapahadi. Maven with Upadar in the Rakia Labadim Tadala, Pandavagani, Amalekana, District Lakam Karia Levita, Dribatkar, the Minabo, Artavino. In Nisipati, Dribatkar, no Metibawata, family Rasak, Mavenita, Labi Tibino. The Hatai Atai Vishwini dinner. Yelama Lakun Labaga to Badar in Pirisak Patim Labadi Masanda, Arliaga Mandi Reta Kadawa. Emma Utso Salaving in Kandaima Kivakarun Labium Bahiru Padar in Bau Possum Bahiru Padi, Emma Bandawag and Himat and Suzukamak, Lesabimandu Prakashka and Nikomad. Mia Montana Ayukisagat, Asadar, Yapalne, Tamapratipati, Baba Possum Anduki, Mena Balaputu, Heki Dei. Adala Gasset Potre, Vinny Sandhana, Nometi Nam, Bairu Padi, Nusukama Klesa Talakane, Kuna Nima, Nirnaika, Anu the Giandu, Aham Pilutula Badi Utui. This week they come Karyalola, President Karat in Amalek and Volta, Bairu Padari, Kishweku. Atula Nokiri Mata Andu Piver again to be neither. Yamia Stavia with the idea of Prasna Karano. Miakar in Bairu Padar in the Minat Hendakim Bidimata Andu Yakal Nisa Unta Rekiava Labagani, Vice of the Simavadita, Vagin Miami to be Maganda and Priavadani of Vitri. Pasuki Exajanta Nida Sandana Andu Magin Badar in Rajin, Arakia Vasta, Labadimi, Vedasata, Nadira, Kipia Katatita Sata, Yakuba, Ratodana Karuna. Edi Navarakia Vasta, Padarin, Anuda Agadasan Pramanik Tim Watra, Ekavastavagadi, Hatalis Dak, Ekapa, Ekavarama, Ekadine di Labadi Matapulam, Punubawa, Matakal di Utuatino. Here the Isapana Bade in Toro, Abyantaru, Paira Salaka Belim in Toro, Vyasima in Torosa, Upadi, Evishangan Nosalaka, Rakia Vasta, Labadi, Rakia, Vidito Padarin, Gatulot, Vishnum Labadum Baumi, Ostalisi, Patkal Utuatibino. Bairu Padaring Adala Varshet Atulatkar Noganimata Taranga Vibagi, Lakunanu, Patim Laban, Udimat Kyakami, Idikya, Ratra Padigal Ututibino Silumu Padarin, Taman Adyapan, Sadlan Rekiavasta, Ilanavita, Ung Kamahapari, the Pasugi was Ratrama to Lebanese, Yapal and Kandugas Bavadami, Sipatkar Dimitakamati Pasugi Palatpal, Maturinate Pere, Vartaman, Andu, Silum Rekiaviti to Padari. Kandava Rakia Labadin about a Purunduna. No Tima Purundu, the Mimandu, Adagarati Binabo, Emu Padarima Prakashakarno. Rakia Balaputin Sitna Silum Padidar into Rakia Vastan, Niverdiakan in Labadimat Adal Jati, Pratipatia Kriatna Kirimat, Mivas Hatramar Tise, Noheku, no Andu, Dimaski, Pietulim, Jati Visadan Nikise Day, Prasnak. ජනතාව අහනවා ඒක රටට හෙලි කර ගැනීම යුතුයකම විශේෂයෙන්ම කථානායකතුමනි අරලිය ගාමන්දීරයට ගෙන්නලා ඒකෙන් කොටහක් එළියට යවීම මම හිතන්නේ උපාධාරින්ට කරපු විශාල වරදක් වශයෙන් තමයි අපි දකින්නේ විශේෂයෙන් බාහිර උපාධිය ලාභින්ට මේ අවස්ථාව නැති කිරීම ගැන අපේ විරුද්ධත්වය අපි ප්‍රකාශ කරන අතර ආණ්ඩුව මේ ගැන වහම ක්‍රියාත්මක විය යුතුයි අපි විශ්වාස කරනවා.
අරු සභාපතිතුමනි, විපක්ෂ නායකතුමා විසින් නගන ලද 27-2 ප්‍රශ්නයට පිළිතුර අග්‍රාමාත්‍යතුමා විසින් ඉදිරි දිනයකදී මේ සභාවේදී ලබා දීමට නියමිතව තියෙන, අද එතුමා කොළඹින් පිට දුර බැහැර සිටින නිසා ඉදිරි දිනයක සවිස්තරාත්මක පිළිතුරක් ලබා දෙනවා.
අනුරදේශනායක.
ගරු සභාපතිතුමනි, විපක්ෂ නායකතුමා විසින් මතු කරන ලද ප්‍රශ්නය මේ වෙලාවේ බාහිර උපාධිධාරීන් විශාල ප්‍රමාණයක ගැටලුවක් ඇති වී තිබෙනවා. අගමැති රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා පාර්ලිමේන්තුවට ඇවිල්ලා පිළිතුරු ලබා දෙන්න හදනකොට ඒක විසඳන කාලයක් නැතුව යනවා. ඒ නිසා අවශ්‍යකම තිබෙන්නේම බාහිර උපාධිධාරීන්ගේ ගැටලුව විසඳන්න. දැනටමත් ලැයිස්තුව දාලා තියෙනවා. දැන්ට ලැයිස්තුව දාලා අභ්‍යන්තරය විතරක් බඳවාගෙන අනිත් පැට ඉද ප්‍රස්තාවක් දෙන්නේ නැතුව පස්සේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා අගමැතිවරයා මොකක් හරි කියන එකේ පළක් නැහැ. ඒ නිසා අගමැතිවරයාගේ වගකීම තමයි මෙවැනි ප්‍රශ්නයක්වත් අඩුම තරමේ අහපුවාම දැන් මේ පාර්ලිමේන්තුවේ හැමදාමත් අපි අහනවා ගරු සභාපතිතුමනි, ඇමතිවරු උත්තර දෙන්න නැහැ කියලා. ඉතින් ඇමතිවරු උත්තර දෙන්න එයිද අගමැතිවරයා උත්තර දෙන්නේ නැතුව? අගමැතිවරයාට පාර්ලිමේන්තුවේ තියෙන වගකීම අත්හැරලා නම් කටයුතු කරමින් තිබෙන්නේ. මේ මම ඇමතිවරු වේවිද? ඒ නිසා ගරු සභාපතිතුමනි, මේක ප්‍රශ්නය. මේක දැන් බඳවා ගැනීම සඳහා ලැයිස්තු ඉදිරිපත් කරලා තිබෙනවා. ඔක්කොම කරලා තිබෙන වෙලාවක මේ ප්‍රශ්නෙට ඉක්මනින් පිළිතුරක් ලබා දිය යුතුයි. දැන් අගමැතිවරයා පාර්ලිමේන්තුවට එන්නේ නැතුව ඇමතිවරුන්ට කියන්න පුළුවන්.
Honorable Minister,
මේ අපේ අගමැතිතුමා විරුද්ධ පක්ෂ නායකය හැටියට ඉන්න කාලෙත්, අගමැතිය හැටියට ඉන්න කාලෙත් නිතරම පාර්ලිමේන්තුවේ පෙනී හිටින කෙනෙක්. කවදාවත් එතුමා මගහරින්නේ නැහැ. අද දවසේ අනුරාධපුරයේ විශේෂ වැඩකට එතුමාට යන්න වෙච්ච නිසා විතරයි එතුමා සභාවේ නැද්ද? සාමාන්‍යයෙන් මේ ආරම්භක වෙලාවේ කවදාවත් අගමැතිතුමා නොදැක ඉන්න ලැබෙන්නේ නැහැ. අද විතරයි මේ ප්‍රශ්නේ හැමදාම නාව වගේ පෙන්වන්න හදන. කිසිම කරදරයක් නැහැ. එතුමා හැමදාම එනවා පාර්ලිමේන්තුවට.
Thank you honorable අනුරදේශනායක.
ඔව්. ගරු සභාපතිතුමනි, මම කියන්නේ එතුමා ඇවිල්ලා මෙතෙන්ට ඇවිල්ලා එක එක ආයෙස්සලා පොඩි විහිළු ජෝක් එකක් දාලා ගියපු අවස්ථාව අපි දැකලා තියෙනවා. එතුමා එන්න ඕනකම තියෙන්නේ කවදා හරි එතුමට ප්‍රශ්නයක් නැති වෙලාවක පාර්ලිමේන්තුවට ජෝක් එකක් දාලා යන්න නෙවෙයි. ඉප අඩුම තරමේ විපක්ෂ නායකවරයා නිසි ප්‍රශ්නයක් ඇහුවට පස්සේ පාර්ලිමේන්තුවේදී අගමැතිවරයා විසින් ඒකටත් පිළිතුරු දෙන්න උත්සාහ කරන්න එන්න ඕන ඒ වගේ දවසක. ඒ එතුමා ඔහේ ඇවිල්ලා වාඩි වෙලා මම ගොඩක් ඒවා කියන්නේ ඉඳලා ගියා කියලා අපිට පළක් නැහැ. ප්‍රශ්නයක් අහපු දවසකට එන්න ඕනේ. ඒක වැදගත්කම තියෙනවා.
පරිසබෙන්ඩ පොඩ හොන්ඩබල් මෙම්බර්,
විශේෂයෙන්ම ගරු විපක්ෂ නායකතුමා මත කරපු කාරණේ ඉතාම වැදගත්. ඒ වගේම කාලුචිත ප්‍රශ්නයක්. ඒකට හේතුව තමයි අපේ රටේ උසස් පෙළ සමත් වෙන සියලු සිසුන්ට විශ්වවිද්‍යාල පාසුකම් සලසා දෙන්නේ නැහැ. ඒ නිසා විශාල තරුණ පිරිසක්, දරුවන් පිරිසක් බාහිර උපාධි ලබාගෙන තමයි තමන්ගේ උපාධි සීනේ සැබෑ කරගන්නේ. ඒ නිසා විශාල මානව ඓතිහාසිකම් කඩකිරීමක් තමයි මේ බාහිර උපාධිය ගත්ත අයට රජයේ සේවයට බඳවා ගැනීම කප්පාදු කිරීම තුලින් කරලා තියෙන්නේ. ඒ නිසා අපි කරුණාවෙන් ඉල්ලා සිටිනවා ආණ්ඩුවෙන් විශේෂයෙන්ම මේ
හොඳයි
කරන්නේ නැතුව සියලුම උපාධිධාරීන්ට රැකියා දෙන්න.
සභාපතිතුමනි, මං හිතනවා භේදයක් නොමැතිව සියලුම උපාධිධාරීන්ට අභ්‍යන්තර බාහිර කියලා බලන්න නැතුව රැකියා දීම තමයි සුදුසුම දේ. අපිත් පක්ෂයක් හැටියට ඒ කාරණය පිළිගන්නවා. අපි කොහොම හරි ඒ සියලු දෙනාටම රැකියා දෙන්න උත්සාහ කරනවා. නමුත් මේ තිබෙන ප්‍රායෝගික ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ඒකයි මේ ගැටලුව නැතුව
හොඳයි
අපි පිළිගන්නවා.
හරි ගරු සභාපතිතුමනි, දැන් අපි ප්‍රශ්න අහනවා, ආණ්ඩු උත්තර දෙන්න නැහැ. මේකයි මේ ප්‍රශ්නේ තිබෙන්නේ. කතා දැන් මම ඊයේ ප්‍රශ්නයක් ඇහුවා කුණු පිළිබඳව. උතුරු මුදල් අමාත්‍යවරයා ඇවිල්ලා මට පාර්ලිමේන්තුවට පිළිතුරු ලබා දී යුතුයි. 6 වෙනි මාසේ 28 වෙනිදා ප්‍රශ්නයක් ඇහුවා නාවික හමුදා නිලධාරීන්ගේ උසස් වීම පිළිබඳව. ඒකට පිළිතුරක් ලබා දෙන්න ඇමතිවරයා තාමත් සමත්ලා නැහැ මාසයක් ගත වෙලා තිබෙනවා. මම දකුණු කොළඹ වරායේ ජැටිය පැවරීමේ ගිවිසුම පිළිබඳව සාගල රත්නායක අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න අහලා දැන් මාස 3කට වඩා වැඩි කාලයක් ගත වෙලා තිබෙනවා. තාමත් පිළිතුරක් ලබා දීලා නැහැ. ඒ නිසා ඇත්තටම පාර්ලිමේන්තුවේ අහන ප්‍රශ්න කිසිදු වටිනාකමක් සහ වැදගත්මක් නැති බවට පත් වෙමින් තිබෙනවා. මොකද ඇමතුරු පිළිතුරු ලබා දෙන්නේ නැහැ. ඔවුන් අපේක්ෂා කරන්නේ මේ පාර්ලිමේන්තුවේ අහලා මේ ප්‍රශ්නෙට පිළිතුරු දෙනවා වෙනුවට අපිට මහපාරේ විසඳ ගන්නද මේ කියන්නේ කියනවා නම් අපි ඒකට ගරු සභාපතින සූදානම්. පාර්ලිමේන්තුවේ අහනකොට පිළිතුරු දෙන්නේ නැත්නම් මේ ප්‍රශ්න අපිට බේරා ගන්න වෙන්නේ මහපාරෙන් කියන එක මම මතක් කරනවා. ඒ මතක් කරමින් තමයි අදත් මම හිතන්නේ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මේ ප්‍රශ්නෙට පිළිතුරු ලබා දෙන්නේ නැහැ. ආනන චිත්‍රපට බෙදහැරීමේ නිසි ක්‍රමවේදයක් නොමැති වීම හා එයාසි තවත් කරුණු හේතු වෙයි ලංකාවේ සිනමා කර්මාන්තය තුළ පැනන ගිය ගැටලුකාරී තත්ත්වය පිළිබඳව මෙම ගරු සභාවේ අවධානය යොමු කරමි. ආනයනකරුවන් කීප දෙනෙකු විසින් චිත්‍රපට බෙදහැරීමේ නිසි ක්‍රමවේදයේ නොසලකා හැරීමට කටයුතු කිරීමත් මෙම තත්ත්වය වැළැක්වීම සඳහා ජාතික චිත්‍රපට සංස්ථාවේ මැදිහත්වීම ප්‍රමාණවත් නොවීමත් තුළ චිත්‍රපට නිෂ්පාදකින් සහ අධ්‍යක්ෂකවරුන් බලවත් කලකිරීමකට පත්ව සිටිනවා. මේ තත්ත්වය ඔවුන් චිත්‍රපට ශේත්‍රයෙන් ඉවත් වීමට බලපා හැකි. ශ්‍රී ලංකාව තුළ චිත්‍රපට බෙදාහැරීමේ බලය 1980 අංක 45 දරන පනතින් සංශෝධිත 1971 අංක 47 දරන ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථා පනත ප්‍රකාරව ජාතික චිත්‍රපට සංස්ථාව වෙත පැවරී තිබෙනවා. 2001 ආණ්ඩුව නිලවීර කමිටු වාර්තාව පදනම් කරගනිමින් පෞද්ගලික මණ්ඩල පහක් මගින් චිත්‍රපට බෙදාහැරීමට පටන් ගත්තා. එය 2001 සිට 2018 6-8 දක්වා බලාත්මක වුණා. පාර්ලිමේන්තු පනතක් මගින් ලබා දී ඇති බලය නොතකා හැර නිලවීර කමිටු නිර්දේශ බලාත්මක කිරීම ව්‍යවස්ථාදායකේ බලය නොතකා හැර ජනතා පරමාධිපත්‍යය කරන ලද බලපෑමක් වුණා. කෙසේ වුවද 2018 6-18 දිනෙති ලිපිය මගින් එවකට චිත්‍රපට සංස්ථාවේ සභාපති විසින් මෙම චිත්‍රපට බෙදාහැරීමේ බලය නැවත සංස්ථාව වෙත පවරා ගනු ලැබුවා. එහෙත් පෞද්ගලික මණ්ඩලෙම තීරණයට එරෙහිව කොළඹ දිසා අධිකරණ නඩු පවරා ජාතික චිත්‍රපට සංස්ථාව විසින් චිත්‍රපට බෙදාහැරීමේ පවරා ගැනීමට එරෙහිව 2018 6-20 දින වාර නියෝගයක් ලබා ගත්තා. නමුත් අධිකරණය විසින් 2019 6-18 කියන පහුගිය ජූනි මාසයේ 18 වෙනි දින එම වාරණ ඉවත් කරා. දැන් වැදගත් පෞද්ගලිකංශයේ බෙදාහැරීම අත්තිටිවීමේ නියෝගයක් ලබා දුන්නාම ඔවුන් ගිහිල්ලා අධිකරණ වාරණයක් ලබා ගත්තා. දැන් පහුගිය ජූනි මාසයේ 18 වෙනිදා එම වාරණය ඉවත් කරපු තිබෙනවා. එනිසා නැවත 1971 චිත්‍රපට සංස්ථාව පනතට අනුව චිත්‍රපට බෙදාහැරීමේ බලය ජාතික චිත්‍රපට සංස්ථාව වෙත පවරන බවට නියෝගයක් ලබා දුන්නා. දැන් අධිකරණයක් නියෝගයක් ලැබී තිබෙනවා. එහෙත් නැවතත් 2019 7-19 වෙනි දින අධිකරණයේ අතුරු තහනම් නියෝගයක් මගින් චිත්‍රපට බෙදාහැරීම් බලය తాවකාලික පෞද්ගලික කංශයට පවරා දෙන්න ලැබුවා. මේ තත්ත්වය තුළ නැවතත් සිනමා කර්මාන්තයේ විශාල අර්බුදයකට පත්ව තිබෙනවා. ජාතික චිත්‍රපට සංස්ථාව මගින් ක්‍රියාත්මක කිරීමට යෝජිතව තිබූ සිනමා කර්මාන්තයට අදාළ ක්‍රියාමාර්ග මේ නිසා නැවත අක්‍රිය වන බවට කිසිදු සැකයක් නැත. ජාතික චිත්‍රපට සංස්ථාව විසින් චිත්‍රපට බෙදාහැරීමේ ක්‍රමවේදය පිළිබඳව සියලු පාර්ශ්වකරුවන් මේ වන විට දැනුවත් කරනු ලැබ තිබීදී සහ ආනනික විදේශික චිත්‍රපට බෙදාහැරීම සම්පූර්ණම ජාතික චිත්‍රපට සංස්ථාව විසින් සිදු කරමින් සිටියේදී පවා ඇතැම් විදේශ චිත්‍රපට ආනනකරුවන් සංස්ථාවේ තීරණයට එරෙහිව ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. ඔවුන් චිත්‍රපට බෙදාහැරීමේ බලය ලබා ගැනීම වෙනි විවිධ අසත්‍ය ප්‍රචාර පතුරවමින් සිනමා කර්මාන්තය ව්‍යාකූල කිරීමේ උත්සාහයක නිර්තමන බව සිනමාවේදීන් චෝදනා කරනවා. නිදසුනක් ලෙස 2019 ජුනි මාසයේ 5 වෙනිදින මුදාහැරීමට නියමිත වූ ස්පයිඩර්මෑන් චිත්‍රපටය ආනයන කළ ස්කෝප් සිනමා ආයතනයේ ඒ වන විට බලාත්මක පැවති අධිකරණ තීරණයට එරෙහිව යමින් ඔවුන්ගේම අභිමතය පරිදි සිනමා ශාලා සඳහා බෙදාහැරනු ලැබුවා. මෙම ඒකාධිකාරී හේතුවෙන් සිනමා ශාලා හිමියන් රැසක් අගතියටපත් වූ සිට බවටත් එම සිනමා ශාලා පිළිබඳ ප්‍රදේශවල සිනමා ප්‍රේක්ෂකයන් අසාධාරණ ලක්ෂණ බවට චෝදනා නැගුණා. විශේෂයෙන්ම ප්‍රධාන විදේශීය චිත්‍රපට ආනනකරුවන් දෙදෙනෙක් සහ දෙදෙනෙක් විසින් දේශපාලන බලය ලබා ගැනීම විදේශ ස්ථානාපති කාර්යාල මා වගකීමෙන් කියන්නේ විදේශ ස්ථානාපති කාර්යාල චිත්‍රපට සංස්ථාවට මැදිහත් වෙමින් තිබෙන මේ බෙදාහැරීම පිළිබඳව කාර්යාල නිලධාරීන් නොමග යොමුමින් නීත්‍යානුකූල රජයේ චිත්‍රපට බෙදාහැරීමේ ක්‍රමවේදය උල්ලංඝනය කරමින් සිනමා මාෆියාව ක්‍රියාත්මක කරන බවටත් ජාතික චිත්‍රපට සංස්ථාව මෙම තත්ත්වයේ වැළැක්වීම සඳහා ප්‍රමාණවත් ලෙස මැදිහත් වීමට අසමත්ව සිට බවටත් මේ තත්ත්වය තුළ සිනමා කර්මාන්තයේ බිඳ වැටෙමින් ඇති බවටත් සිනමා කරුවන් විසින් පෙන්වා දෙමින් තියෙනවා. එසේම දැන්ට පවතින ඊ සිනමා ප්‍රක්ෂේපණ ක්‍රමවේද හේතුවෙන් ප්‍රේක්ෂකයන්ට ගුණාත්මක තාක්ෂණ යුතු සිනමා පට නැරඹීමට අවස්ථාව හිමි වී තිබෙනවා. දැනට සිනමා ශාලා 40ක පමණ ක්‍රියාත්මක කරන මෙම බාල වර්ගයේ ඊ සිනමා ප්‍රක්ෂේපණ ක්‍රමයේ ලොව බොහෝ රටවලින් ප්‍රතික්ෂේප කරන ලද තාක්ෂණයක්.
ප්‍රේක්ෂක රසවින්දනයට බාධා පමුණුවන මෙම ඊ සිනමා ප්‍රක්ෂේපණ ක්‍රමය තුන තුරන් කිරීමට පෞද්ගලික බෙදාහැරන සමාගම අසමත් වී තිබෙනවා. එබැවින් ලෝ පිළිගත් 2K ප්‍රක්ෂේපණ ක්‍රමය ගැන සිනමා ශාලාවකට ලබා දීමට ආණ්ඩුව චිත්‍රපට සංස්ථා මගින් මැදිහත් වී තිබුණා. මේ තත්ත්වයට පහළ ගැටලුවට ඇමතිවරයා පිළිතුරු ලබා දෙනවට බලාපොරොත්තු වුණා. 1. චිත්‍රපට ආනයනය කරනු ලබන සමාගම් විසින් රජයට ගෙවිය යුතු බදු මුදල් නිසි පරිදි ගෙවුණු ලබ තිබේද? 2. BOI ව්‍යාපෘතින් ලෙස ඔවුන්ගේ සිනමා ශාලා ජාතික චිත්‍රපට සංස්ථා නියාමනයෙන් බැහැරව කටයුතු කිරීමට ඉඩ දෙනු ලැබ ඇත්ද? එම සිනමා ශාලා ජාතික චිත්‍රපට සංස්ථාවේ නියාමනය විය යුතු බවට එම ආයතන දැනුවත් කරනු ලැබ තිබේද? රජයට අය වී යුතු විශාල මුදල් බදු මුදල් අහිමි කරමින් දේශපාලන බලයක් ආරෝපණය කරගනිමින්ද ජාතික චිත්‍රපට සංස්ථා නිලධාරීන් බියවද්දමින් චිත්‍රපට ආනයනය කිරීම හා බෙදහැරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වන්නේද? 4. විදේශ තානාපති කාර්යාලවලට ලබා දී ඇති අසත්‍ය තොරතුරු මත තානාපති නිලධාරීන් චිත්‍රපට සංස්ථාවට බලපෑම් කරන අවස්ථා සිදු වී තිබේද? චිත්‍රපට ආනයනය කිරීම හා බෙදහැරීම ජාත්‍යන්තර අර්බුදයක් බවට පත්වීමේ ලකුණු නිර්මාණ වී ඇද්ද? චිත්‍රපට ආනයනයෙන් අයිතු ලාභ ලබා ගැනීමත් චිත්‍රපට ආනයනය කිරීම සඳහා සිනමා ශාලාවලින් අත්තිකාරම් ලබා ගැනීමත් අභිමතය පරිදි සිනමා ශාලා තෝරා ගැනීමටත් තෝරා ගන්න සිනමා ශාලාවල අවස්ථානුකූල ප්‍රවේශ පත්‍ර මිල ගණන් ඉහළ නන්වා අලෙවි කිරීමටත් සිනමා ශාලා වෙත දර්ශන වාර නිර්දේශ කිරීමටත් චිත්‍රපට ආනයනය කිරීමේදී ගෙවිය යුතු විදේශ මුදල් සම්මත ක්‍රමවේදයෙන් බැහැරව ගෙවීම කිරීමටත් ආනයනකරුවන් විසින් කටයුතු කර තිබේද? සිනමා ශාලා සඳහා නව තාක්ෂණය යුතු ප්‍රක්ෂේපණ යන්ත්‍ර ලබා දීමට ආණ්ඩුව සතු වැඩපිළිවෙළ කවරේද? 7. චිත්‍රපට බෙදාහැරීම අදාළ අරමුදු විසඳා ගැනීමට ආණ්ඩුවට වැඩපිළිවෙළක් තිබේද? ගරු අමාත්‍යවරයා මේ පිළිබඳ පිළිතුරු ලබා දෙන විට මම බලාපොරොත්තු වෙනවා.
ආන්සර් කරනවද? හොන්ඩබල් චීෆ් විප්.
ඒ ප්‍රශ්නයට අදාළ සජිත් ප්‍රේමදාස ඇමතිතුමා එතුමා ඉදිරි දිනයක පිළිතුරු දෙන බව දන්වා තිබෙනවා.
හොඳයි. හොන්ඩබල් මෙම්බර්
එතම අදාළව තවත් පහ මේ කාර්යයත් එකතු කරලම උත්තරයක් අපි බලාපොරොත්තු වෙනවා. මේ වගේම ටෙලි සිනමා කර්මාන්තයත් ටෙලි නාට්‍යයත් අද ඉතාමත් ඒ නිෂ්පාදක අන්ත අසන තත්ත්වයට පත් වෙමින් යනවා. විදේශයෙන් ආනයනය කරන ලද ටෙලි නාට්‍ය තමයි සියලුම නාලිකාවල පැය ගණනක් ප්‍රදර්ශනය කරන්නේ. දැන් රාත්‍රී කාලේ විශේෂයෙන් පැය දෙකක් අවම වශයෙන් බොහෝ නාලිකාවල විදේශයෙන් ගෙන්වන ලද ටෙලි නාට්‍ය ප්‍රචාරය වෙනවා. මේක පසුගිය ආණ්ඩුව සමයේ බද්දක් පනවල තිබුණේ ඒ අයට හරිනම් මේ බදු මුදල් වැඩි කළා ඒ ලබා ගන්න සල්ලි දේශීය ටෙලි නාට්‍ය නිෂ්පාදකවරුන් වෙත ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න ඕන. නමුත් ඒ තත්ත්වය ඇති වෙලා නැහැ. ඒ කාරණා සැලකිල්ලට අරගෙන ඒ වගේම අනුර කුමාර මැතිතුමාගෙන තමත් හොඳ යෝජනාවක් ඒ යෝජනාවේ පරිදි සිනමා චිත්‍රපට ගෙන්වීමේදීත් යම් ලංකාවේ ඉන්න
නිෂ්පාදකයන්
ආකාරයට කඩු
හොන්ඩබල් ඩග්ලස් සේවානන්ද පබ්ලික් බිස්නස් අයිටම් නම්බර් 1 කම්පනීස් අමෙන්ඩ්මන්ට් බිල් සෙකන්ඩ් රීඩින් ඇක්ටිං මිනිස්ටර් හොන්ඩබල් බුද්ධික පතිරණ
ගරු නියෝජ්‍ය කාර්යක සභා සභාපතිතුමනි 2007 අංක 7 දරන සමාගම් 50 සඳහා සංශෝධන ඉදිරිපත් කරන මේ කෙටුම්පත කුමන අරමුණක් වෙනුවෙන්ද ඉදිරිපත් කරන්න කියන කාරණය මම සඳහන් කරන්න කැමතියි. 2007 අංක 7 දරන සමාගම් 50 2007 මැයි මාසේ 3 වෙනිදා සිට ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තා. ඒ 50 5 9 සහ 10 වැනි වගන්ති සංශෝධනය කිරීමයි මේ අදිරිපත් කරන කෙටුම්පතේ මුඛ්‍ය ප්‍රමාර්ථය. ඒක ලෝක බැංකු ව්‍යාපාර කටයුතු පිළිබඳ දර්ශකය ගත්තොත් ඒ දර්ශකයට ඍජු බලපෑමක් ඇති කරන නිසාත් ඒ වගේම ආයෝජන ප්‍රවණතා සඳහා ප්‍රතිසංස්කරණ රෙගුලාසි පිළිබඳ රැස්වීමේදී සමාගම් 50 5 9 10 වගන් සංශෝධන කිරීම සඳහා ප්‍රමුඛතාවය ලබා දීමට තීරණය කිරීමත් විශේෂ කාර්යයක් ලෙස සලකා මෙම සංශෝධන ආමාප ඇලීරක් 18 ඇලීරක් 1952 ඇලීරක් 818 ඇලීරක් 0.22 දරන 2018 සැප්තැම්බර් මාස 12 වෙනිදා අමාත්‍ය මණ්ඩල තීරණය ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් පස්සේ ඒ අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියෝග ලැබුණා. ඒක ප්‍රතිඵලයක් විදිහට තමයි මෙම් පන සංශෝධනය කිරීමේ කෙටුම් පද ඉදිරිපත් වෙන්නේ. මේක ප්‍රධානම අරමුණ වෙන්නේ ව්‍යවසායකවට සමාගමක් සංස්ථාගත කිරීමට අදාළ ක්‍රියාපටිපාටිය සරල කිරීම සහ පහසු කිරීම. එතකොට පැවති ක්‍රමයේ තිබෙන දුර්වලතාත් ඒ වගේම මේ සංශෝධන කෙටුම්පත ගරු මන්ත්‍රීතුමන්ලගේ සහයෝගයෙන් සංශෝධනය වීමෙන් පස්සේ සිදුවන පරිවර්තනීය වෙනසත් ඒ වගේම සමාගම් රජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව මෑත යුගයේ ලබා තිබෙන ප්‍රගතියත් මම සියලුම ගරු මන්ත්‍රීතුමන්ලා පක්ෂ ප්‍රතිපක්ෂ මේ ගරු සභාවේ අදහස් දක්වුවට පස්සේ අවසාන කතා විදියට මම සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මම දැන් දීර්ඝ වශයෙන් කතා කරන්නේ නැහැ. පක්ෂ ප්‍රතිපක්ෂ ගරු මන්ත්‍රීතුමන්ලට අවස්ථාව සලසලා එතුමන්ලා මේ සම්බන්ධයෙන් හා මේ ආයතනයට අදාළ වෙන යම් ඕනම කාරණයක් සම්බන්ධයෙන් ඊට අමතරව ප්‍රස්තුතයෙන් පිට අපේ අමාත්‍යංශයට අයිති වෙනත් ආයතන පිළිබඳව හරි මොනවා හරි කරුණු ඉදිරිපත් කිරීමක් තියෙනවා නම් ඒ සියල්ලට මම අවසානයේදී පිළිතුරු ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි.
ගුණවර්ධන හොන්ඩබල් ડોક્ટર බන්දුල ගුණවර්ධන.
අරු මුලාසනාර උඩ මන්ත්‍රීතුමනි අපේ මේ 2007 සමාගම් පනත ගෙන්න අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ රජයේ වෙළඳ අලෙවි සංවර්ධන සම්පකාර පාරිභෝගික කටයුතු අමාත්‍යවරයා වශයෙන් මම විසින් මේ පනත ක්‍රියාත්මක කිරීම සඳහා විශාල කැපවීමක් හා කාර්යභාරයක් කළ අතර මේ සංශෝධනය පිළිබඳ කිසිම විරෝධතාවයේ දැක්වීමේ අවශ්‍යතාවයක් නැහැ. මක් නිසාද එයත් ලියාපදිංචි කරන ලද සමාගම්වලට ඒ සමාගම් එසේ ලියාපදිංචි කළ බව සිංහල දෙමළ ඉංග්‍රීසි මාධ්‍යවලින් මහජනයාව දැනුවත් කිරීම සඳහා නිවේදන නිකුත් කළ යුතු බව තමයි මේ සංශෝධනය සඳහන් කරන්නේ. එයිද මම ඔබතුමාට සඳහන් කරන්න කැමති වෙනවා එක එක සාමාන්‍යයෙන් දවසකට සමාගම් 15ක් 20ක් ලියාපදිංචි වෙනවා නම් ඒ ලියාපදිංචි වෙන වෙන අවස්ථාවේදී එක එකට දැන්වීම් පළ කරන්න ගියොත් ඉතා විශාල වියදමක් සමාගම් රජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවට දරන්න සිද්ධ වෙනවා. ඒ නිසා යම් නිශ්චිත කාලයක් තුල මාස දෙකක් ඇතුළතදී ලියාපදිංචි කරන ලද සියලුම සමාගම් පිළිබඳ ප්‍රසිද්ධ නිවේදනය එක්වර පළ කිරීමෙන් සමාගම් අරමුදලේ මුදල් ඉතිරි කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒ නිසා එක් එක් ලියාපදිංචි කරන සමාගම ප්‍රසිද්ධියට පත් කරන්නේ නැතුව මේ මාස දෙකකට වරක් ඒ කාල පරිච්ඡේදය තුලදී ලියාපදිංචි කරපු සමාගම් වල නම් ටික එකවර ප්‍රසිද්ධ කරන්න කියන ඉල්ලීම අපි කරන්න කැමති වෙනවා. දෙවනුව අපේ රටේ මෑත ඉතිහාසයේ තුලදී සමාගම් ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් ව්‍යාපාර පවත්වාගෙන යාමේ පාසුව පිළිබඳ දර්ශක අනුව ලංකාව පහළට ගමන් කරලා තියෙනවා මේ රජය යටතේ. ඒකට හේතුව තමයි විශාල කාල පරිච්ඡේදයක් විශාල ලියකියවිලි සකස් කරලා කාල පමාවකින් පස්සේ තමයි සමාගම් ලියාපදිංචි කරගන්න පුළුවන්කම තිබෙන්නේ. දැන් ගරු සභාපතිතුමනි අපේ තිබෙනවා පුද්ගලික සමාගම් පොදු සමාගම් අපේන් සීමා සහිත සමාගම් ජනාදී විවිධ සමාගම් වර්ග රාශියක්. ඒ සමාගම් අතරින් ලංකාවේ සමාගම් ක්‍රමය සිංගප්පූරුව මැලේසියාව තායිලන්තය වැනි රටවල් සමග සාපේක්ෂව සැසඳීමේදී ලංකාවේ සමාගම් ක්‍රමය ජනප්‍රිය ව්‍යාපාර සංවිධානයක් ලෙස ඉදිරියට ගමන් කරන්න නැතිවීමේ දීර්ඝකාලීන ගැටලුවක් තියෙනවා. ඒ නිසා තමයි තනිපුද්ගලා හවුල් ව්‍යාපාර අපේ රටේ විශාල ප්‍රමාණයක් තියෙන්නේ. තනිපුද්ගලා හවුල් ව්‍යාපාර පැවතීම හොඳ ව්‍යාපාරික පරිසරයක් ඇති කිරීම සඳහා බාධාකාරී සාධකයක්. ඒ නිසා ඇමතිතුමාගේ මේ විෂය සම්බන්ධ ප්‍රාමාණිකයන්ගේ තවබ අවධානය යොමු කළ යුතු වෙන්නේ තිබෙන තනිපුද්ගලා හවුල් ව්‍යාපාර අඩුම තරමේ ප්‍රයිවට් කම්පැනි පෞද්ගලික සමාගම් බවටවත් පරිවර්තනය කරන්න පෙළඹවීමක් දිරිගැන්වීමක් රටේ ලබා දෙන්න ඕනේ. එයින් ඇතිවන ප්‍රධානම වාසිදායක තත්ත්වය තමයි ගිණුම් කරණය අනිවාර්ය වෙනවා. දැන් අද තනිපුද්ගල ව්‍යාපාර හවුල් ව්‍යාපාර ව්‍යවසායකයෝ බංකොලොත් වෙන්නේ ව්‍යාපාර කරගෙන යන්න බැරි වෙන්නේ වසා දමන්න සිද්ධ වෙන්නේ ණය ගෙවා ගන්න බැරි වෙන්නේ ක්‍රමවත් ගිණුම්කරණය තනිපුද්ගල හා අවුල් ව්‍යාපාරවල නැහැ. මේ වර්ෂය තුලදී කොච්චර ගන්නවද කොච්චර විකුණනවද කොච්චරද දලලාභේ කොච්චරද පවත්තගෙන යාමේ වියදම් කොපමණක්ද සුද්ධලාභයේ කියන එක පිළිබඳ ඔවුන්ට වැටහීමක් ඇත්තේ නැහැ. එනිසා ව්‍යාපාරයේ කරගෙන යන්න බැරුව හිර වෙනවා කියලා සාමාන්‍යයෙන් කියන්නේ. හිර වෙලා තමයි ව්‍යාපාර වැඩි ප්‍රමාණයක් වැසෙන්නේ. ඒ තත්ත්වය නිවැරදි කරගන්න අපි 1980 ගණන් වලදී මම යෝජනාවක් ඉදිරිපත් කළා රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ රජයට තනි පුද්ගලා අවුල් ව්‍යාපාරවලට ගිණුම් කරන්නේ අනිවාර්ය කරන්නට කියලා. එහෙම කළා නම් ඒ ව්‍යාපාරිකයා බංකොලොත් වෙන්න කලින් ව්‍යවසායකව විශාල ප්‍රමාණයක් Tamanට ඇතිවන තත්ත්වය නිවැරදිව කලින් දැනගන්න ලැබීම නිසා ඔවුන් ඒ තත්ත්වයෙන් බේරෙන්න ඉඩ තියෙනවා. විශේෂයෙන් මේ දවස්වල අද ලංකාවේ ව්‍යවසායකයන් විශාල පිරිසකට ඇති වෙලා තියෙන ප්‍රශ්නේ තමයි අපේ රටේ මේ පොලි අනුපාතයට ණය අරගෙන සෑම ව්‍යාපාරයකම අදිතෝලන ප්‍රාග්ධන ව්‍යුහයක් තියෙනවා. දැන් ප්‍රාග්ධන ව්‍යුහය තුල අදිතෝලනේ අවතෝලනේ සමතෝලනේ කියලා ප්‍රාග්ධන ව්‍යුහයේ තෝලන තත්වයන් තුනක් තියෙනවා. අයිතිකරුවන්ගේ ප්‍රාග්ධනයට වඩා ණය ප්‍රාග්ධනය වැඩියෙන් පවත්වාගෙන යනවනම් ඒ ව්‍යාපාරයේ තියෙන අදිතෝලන ප්‍රාග්ධන ව්‍යුහය ඕනෑම ව්‍යාපාර ආයතනයක් ගත්තත් තනි පුද්ගල ව්‍යාපාරයක් කවුලක් පෞද්ගලික සමාගමක් පොදු සමාගමක් ගත්තත් ණය මත තමයි දුවන්නේ. මේ ණය මත දුවනකොට අද තමුන්නාන්සේලා මහදවල් මහ බැංකුවේ ඇතිවෙච්ච මහා මුදල් මංකොල්ලයෙන් පසු මේ රටේ සියලුම ව්‍යාපාරිකයන්ට ඇති වෙලා තියෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි කරටි කඩලා යන පොලි අනුපාතයකට මූණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ලෝකේ කොහෙවත් මම දන්න රටක් නැහැ මෙවැනි අධික පොලි අනුපාතයක් යටතේ සාර්ථක ව්‍යාපාරික පරිසරයක් තියෙන. ලෝකයේ ඕනම රටක මේ ප්‍රධාන ආර්ථික විචල්‍යයක් වෙන පොලි අනුපාතය සිංගල් ඩිජිට් තනි ඉලක්කමේ සංඛ්‍යාවක් තමයි තියෙන්නේ. දැන් ස්විස්ලන්තය වගේ දියුණු රටක පොලි අනුපාතයේ ඍණ තැම්පත් කරනකොට 1%ක් ඍණ පොලිය තියෙන්නේ. ගෙදරින් ගෙනින්න එකක් දෙන්න ඕනේ බැංකුවේ සල්ලි තැම්පත් කරලා තියෙනවට. ණය පොලි අනුපාතයේ 5%කට අඩුයි. ලෝකයේ හැම දියුණු රටකම ණයක් ගන්නකොට නිවාස ණය සඳහා පමණක් නෙමෙයි ව්‍යාපාරික ණය වලටත් ස්විස්ලන්තයේ, ස්වීඩනයේ, ඇමරිකා එක්සත් ජනපදයේ, සිංගප්පූරුව, මැලේසියාව, තායිලන්තයේ, තායිවානයේ වැනි රටවල් වල තනි ඉලක්කමේ පොලියට ණයක් ගන්න පුළුවන්. එතකොට අපි 5%කට ණයක් ගත්තොත් ප්‍රාග්ධනය ගෙවෙන්න අවුරුදු 20ක් යනවා. පයේව 20ක් ගියොත් තමයි 100%ක් වෙන්නේ. අපේ රටේ 25%ක ණය පොලිය ගත්තාම අවුරුදු 4කදී පොලිය ගත්ත ප්‍රාග්ධනයට සමාන මුදලක් පොලිය වශයෙන් බැංකුවට ගෙවනවා. 25 වරක් 400ක් වෙනවා. එතකොට ජාතියේ මහා පාන් ටැබ කියලා වෙලා බැංකු උඩට යනවා. ණය ගන්න ජනතාවට ටෝච් වදින්නේවත් නැහැ. ඒ නිසා මේ පොලි ක්‍රමයේ මත මේ රටේ ජනතාවට තියෙන පීඩනය අපි මේ ගරු සභාවකදී පළල් ලෙස සාකච්ඡා කරන්නේ. ලංකාව කවදාක්වත් ව්‍යාපාරික ක්ෂේත්‍රයේ උඩට ගෙනියන්න බෑ. පොලි අනුපාතයේ තනි ඉලක්කමේ සංඛ්‍යාව බවට පරිවර්තනය කරන්නේ නැතුව. ඉතින් පොලියට ගත්ත කෙනාට මේ අද තියෙන ලොකුම ප්‍රශ්නේ ව්‍යාපාරික ප්‍රජාවට ගත්ත ණය වාරිකයි පොලිය ගෙවා ගන්න බැරුව ෆිනෑන්ස් එරියස් වෙලා ලීසින් ගෙවා ගන්න බැරි වෙලා මේ ඇති වෙලා තියෙන දැවැන්ත මූල්‍ය අර්බුදයේ පිළිබඳ මේ සමාගම් රෙජිස්ට්‍රාර්වරයා පමණක් නෙමේ වාණිජ අමාත්‍යාංශයේ මුදල් අමාත්‍යාංශයේ සමග සාකච්ඡා කළා. මේ රටේ ව්‍යාපාරික ප්‍රජාවට හුස්ම ගන්න අවස්ථාව සලසන දෙන්න ඕනේ. විශේෂයෙන් මම බුද්ධික පතිරණ තරුණ මන්ත්‍රී තුමා ඇමතිවරයා වශයෙන් සඳහන් කරන්න කැමති වෙනවා. එක්සත් ජාතික පක්ෂයට ඉතිහාසයේ පුරාම පෞද්ගලිකාංශයේ ව්‍යාපාරිකාංශයේ විශ්වාසයක් තිබුණා. එක්සත් ජාතික පක්ෂයේ රජයක් බලයට පත් වුණාම ව්‍යාපාරිකයන්ට හොඳයි පුද්ගලිකාංශයට හොඳයි කියලා. නමුත් අවාසනාවට මේ රජය එක්සත් ජාතික පක්ෂයට ඉතිහාසගතව තිබුණ ඒ විශ්වාසය සම්පූර්ණයෙන් පළුදු කළා, අවසන් වෙලා තියෙනවා. අද පුද්ගලිකාංශයේ එක්සත් ජාතික පක්ෂය අනාගතයේදී කරන්න බලාපොරොත්තු වෙන දේවල් කිව්වට 7-5කට විශ්වාස කරන්න. හේතු කීපයක්. එකක් තමයි පළවෙනි වැරද්ද කරගත්තේ ලංකාවේ පෞද්ගලිකාංශයේ තරාකරුවන් පිරිසක් ලෙස සලකලා ඔවුන් පටන් ගත්ත සියලු ව්‍යාපාර නතර කරන තත්ත්වයට ගෙනාවා. එයි ප්‍රධාන සාධකයේ තමයි ඊයේ අපේ රටේ කොළඹ දිස්ත්‍රික්කයට එකතු කරපු මහා පොළොව එකතු කරන පෝට් සිටි ව්‍යාපෘතිය අවුරුදු 1 මාරකට නතර කළා. එයින් සබ් කොන්ත්‍රාත් ලැබලා තිබුණ මේ අතුරු බදු අරගෙන ක්‍රියාත්මක කරපු ව්‍යාපාර විශාල ප්‍රමාණයක් වැටුණ අතර පෝට් සිටියේ ආරක්ෂා කරමින් සිටි 5000කට වඩා වැඩි පිරිසක් ආරක්ෂා නැති අයගේ ගොඩට ගියා. ඒ ව්‍යාපාරවලට භාණ්ඩ සපයන්න ගත්ත ට්‍රැක්ටර්, කැටපිලර්, බුල්ඩෝසර් විවිධ දේවල් ව්‍යාපාරිකයන්ට නැති වුණා. ව්‍යාපාර ප්‍රජාව වැටුණා. පෝට් සිටි නතර කළා, උමා වේ නතර කළා, මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති නතර කළා, පාරවල් නතර කළා, පාලන් නතර කළා, ඇලිගඩ නතර කළා, වේලි නතර කළා, රට අවුරුදු එකමාරක් බ්‍රේක් ගැහුවා වගේ නතර කළා. ව්‍යාපාර ටික කඩාන වැටුණා. ඊළඟට ආයවැය ලේකණෙන් ගෙනවා සුපර් ගේන් ටැක්ස්, අතීතයට බලපාන ලෙස බද්දක් ගෙනාවා. කවදාක්වත් එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් එහෙම කරන්නේ නැහැ. බිලියන 50කට වඩා වැඩි ප්‍රමාණයක් මහා පරිමාණ සියලු සමාගම් ජාවාරම්කරුව හොරු කියලා ගෙනල්ලි වෙලා ඔවුන්ගේ සල්ලි ටික ගත්තා. ඒක අතීතයට බලපාන ලෙස බදු පනවන රටකට මොනම පුද්ගලික අංශයේ ආයෝජකෙක්වත් සමාගම් ආරම්භ කරන්න එන්නේ නැහැ. ඊළඟට තුන, දැන් FCIDA කියලා ආයතනයක් හදලා මේ ලංකාවේ සමාගම් වල ඉන්න සමාගම් සභාපතිවරු, ඊටාම වැදගත් මහත්තුරු, ඊටාම වගකීම් යුතු ව්‍යවසායකයෝ මේ රටට විදේශ විනිමය උපයන ආදායම් මාර්ග ජනිත කරන ආරක්ෂාවල් සපයන අය ගෙනල්ලා බැංකුවේ වාඩි කරවලා පොලිසියේ රාලාමින විසින් සමාගම් අධ්‍යක්ෂකවරයාගෙන් කුණුහරප කියමින් ප්‍රශ්න අහන්න පටන් ගත්තා දේශපාලන උවමනාවට. ඒ නිසා ලංකාවේ පෞද්ගලිකාංශයේ ව්‍යාපාරික ප්‍රජාව එක්සත් ජාතික පක්ෂයේ සමාගම් ක්‍රමයේ හා පුද්ගලිකාංශයට සලකන ක්‍රමයේ පිළිබඳ තියෙන විශ්වසනීය භාවය බිඳුවට වටලා ඉවර කරලා අලුතෙන්ම කරපු දේ තමයි ඊයේ පෙරේද මේ පාර්ලිමේන්තුවේදී 18යි 18 ඇලිර 30ක් කියන ගැසට් නිවේදනය මේ රටට ඍජු විදේශ ආයෝජන ගෙනෙන්නට සහ අන්තරාල වෙළඳාම ප්‍රවර්ධනය කළා, ප්‍රතිඅපනයනයේ මත පදනම් කළා, විදේශ විනිමය ඉපයුම් ඇති කරන්න මහින්ද රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා ලෙස නිකුත් කරපු ගැසට් නිවේදනයේ මේ ගැසට් නිවේදනයේ ඉතා පැහැදිලි ලෙස සඳහන් වෙනවා. මම කියවන්න කැමති ඉතාම බොරු වංචා සහගත පාර්ලිමේන්තුව නොමග යවන ප්‍රකාශ කළා. මේ ගැසට් නිවේදනයේ නිසා ක්‍රේගු දෙපාර්තමේන්තුවට කිසිම භාණ්ඩයක් පරීක්ෂා කරන්න යන්න පුළුවන් කමක් නැහැ කියලා. මේ අමූලික අසත්‍යයක්, මේ වගේ වගකිව යුතු සභාවක නොකළ යුතු දෙයක්. මම ගැසට් නිවේදනයේ කියවන්න කැමති පස්වෙනි කොටස, යම් භාණ්ඩයක් ශ්‍රී ලංකාවට ආනයනය කර ඇති විට හෝ ශ්‍රී ලංකාවෙන් අපනයනය කර ඇති විට එම භාණ්ඩය ශ්‍රී ලංකා භූමි ප්‍රදේශයේ වෙත හෝ ඉන් පිටතට ගෙන යන අවස්ථාවකදී අදාළ පරිදි රේගු ආඥාපන තහා ආනයන අපනයන පාලන පනතේ විධිවිධාන අදාළ විය යුතුය. සුද්ධ සිංහලෙන් මේ පස්වෙනි වගන්තියේ තියෙනවා, රේගු ආඥා පනතේ හා ආනයන අපනයන පාලන පනතේ විධිවිධාන අදාළ විය යුතුය කියලා. හයවෙනි වගන්තියේ තියෙනවා, මෙහි කුමන ආකාරයෙන් නිදහස් කිරීම ලබලා දීලා තිබුණද, මෙකී නීතිමාලාව අදාළ වන සියලුම ව්‍යාපාරයන් රේගු ආඥා පනතේ උපලේඛනයේ අයන්න යටතේ පනව ඇති සීමා කිරීම හා තානම් කිරීම සඳහා යටත් වේ. රේගු ආඥා පනතේ යටතේ උපලේඛනයේ ආ යටතේ පනව ඇති සීමා කිරීම හා තානම් කිරීම වලට එරෙහිව යමින් යම් ව්‍යාපාර කටයුතු කරන්නේ නම් මෙම නීති මාලාවට අදාළ වන ඕනෑම ව්‍යාපාරික ස්ථානයක් වෙත ඇතුල් වීමට අවශ්‍ය පියවර ගැනීමට රේගු අධ්‍යක්ෂක ජෙනරාල්වරයා හෝ ඔහු විසින් බලය පවරන ලබන ඕනෑම නිලධාරියෙක් වෙත බලය ඇත. බොහොම පැහැදිලිව 5-6 වගන්තිවල මේ කුණුගේන්ට බෑ, මේක කුණුගේන්න අවසර දෙන පත්‍රිකාවක් නෙවෙයි. මේ ඉතාම විශාල ජාතික වැදගත්කමකින් යුත් ගැසට් නිවේදනය. මේ ගැසට් නිවේදනයෙන් සභාපතිතුමනි කොළඹ වරායත් මේ හම්බන්තොට වරායත් කියන වරායවල් දෙක මේ පනතේ කාර්යය සඳහා නිදාස් වරාය බවට පත් කරලා තියෙනවා. ඊළඟට කටුනායක සහ මේ පනතේ 11 වෙනි වගන්තියෙන් තමයි එහෙම කරලා තියෙන්නේ. 12 වෙනි වගන්තියෙන් කරන්නේ කටුනායක සහ කොග්ගල අපනයන සැකසුම් කලාප දෙක බන්ධිත කලාප ලෙස බොන්ඩඩ් ඒරියාස් විදියට වර්ග කරලා තියෙනවා. මේ පනතේ 13 වෙනි වගන්තියෙන් මත්තල ගුවන් තොටුපළ සහ මිරිජ්ජවිල අපරායන සැකසුම් කලාපය විශේෂිත බන්ධිත ගුදන් කලාප බවට පත් කරලා තියෙනවා. ස්පෙෂල් බොන්ඩඩ් ඒරියාස් කියලා නම් කරලා තියෙනවා. දැන් මේ වගේ කරපු පනතක් පිළිබඳ අද වෙනකොට මුළු ලංකාවේම අපනයන සැකසුම් කලාප ඊයේ ඉඳන් මේ පාර්ලිමේන්තුවේ කියවෙන දේ නිසා මුළු ලංකාවේම අපනයන සැකසුම් කලාපවල ඉන්න විදේශ ආයෝජකයෝ දේශීය ආයෝජකයෝ ලංකාව දිහා මේ ආණ්ඩුව දිහා විශේෂ වික්ෂිප්ත භාවයකට පත් වෙලා තියෙනවා. අපි අභියෝග කරනවා පුළුවන් නම් මහින්ද රාජපක්ෂ නිකුත් කරපු 2013 මේ චක්‍රලේඛනේ අවලංගු කරන්න පුළුවන්. මේ මුදල් අමාත්‍යවරයාට පුළුවන් නම් ඇවිල්ලා මේ ගරු සභාවට ප්‍රකාශයක් දෙන්න කියන්න. මම මේ ගැසට් නිවේදනය අවලංගු කරනවා කියලා. හෙට මිරිජ්ජවිලට මොකද වෙන්නේ? මත්තලට මොකද වෙන්නේ? කොළඹ වරායට මොකද වෙන්නේ? කටුනායක ගුවන්තොටුපළට මොකද වෙන්නේ? මත්තල ගුවන්තොටුපළට මොකද වෙන්නේ? නිදහස් වෙනද කලාප ටිකට මොකද වෙන්නේ කියලා බලාගන්න පුළුවන්. පුළුවන් නම් කියන්න කියලා. ඒ නිසා අධ්‍යයනයක් කරන්නේ නැතුව දේශපාලන වශයෙන් තියෙන වෛරය පිරිමසා ගැනීම සඳහා උත්තරීතර සභාවක් පාවිච්චි කළාම එතනදී උත්තර දෙන්න දෙන්නෙත් නැහැ. කතා කරන එක මේ වැරද්ද නිවැරදි කරන්න පාර්ලිමේන්තුවේ ඉඩ දෙන්නෙත් නැහැ. මේ ප්‍රතිඵල වලට වන්දි ගෙවන්න වෙන්නේ රටකට. ඒ නිසා මේ ගැසට් නිවේදනයේ කිසිම අවස්ථාවක කුණු ගැනීම සඳහා නිකුත් කරපු ගැසට් නිවේදනයක් නෙවෙයි. මේ මම ඔබතුමාට කියවන්න සතුටු වෙනවා. මේ ගැසට් නිවේදනයේ දෙවනි වගන්ති යටතේ මේ නිදහස් කිරීම ලැබලා දෙන්නේ පනතේ විධිවිධාන යන් අදාළ කිරීමෙන් නිදහස් කරනු ලැබිය යුතුය. මොනවද අයන්න? ආනයනයන් සුළු පිළිසැකසුම් කර නැවත අපනයනය කිරීම සම්බන්ධයෙන් අන්තරාල වෙළඳාම. ආයන්න එක රටකින් සපයාගනු ලැබිය හැකි හෝ එක රටකදී නිෂ්පාදනය කරන ලද භාණ්ඩ ශ්‍රී ලංකාවට ගෙන එනු ලැබීමෙන් තොරව වෙනත් රටකට නැවගත කළ හැකි අක්වෙරළ වෙළඳාම ඔෆ්ෂෝ බිස්නස් විදේශ සේවාදායකයන්ට පෙරනිමිති සේවාවන් සැපීම ඇයන්න මූල්‍ය සැපියුම් දාමය කළමනාකරණය කිරීම සහ බිල්ගත කිරීම මෙහෙයවීම මගින් ප්‍රධාන පෙළේ ගැනුම්කරුවන්ගෙන් මූලස්ථාන මෙහෙයුම් කටයුතු සිදු කිරීම යන්න ශ්‍රී ලංකාව තුළ බන්ධිත ගුදන් හෝ විවිධ රටවල සෞර්ධිත කිරීම වැනි සැපියුම් සේවා සිදු කිරීම. එතකොට කොහෙද මේකේ කුණු තියෙන්නේ? මේකේ අන්තරාල වෙළඳාමට ප්‍රතිඅපනයන වෙළඳාමට කුණු කලඳක්වත් ගේන්න බෑ. මොකද අපි රටක් වශයෙන් බාස්ලේ සම්මුතියට අස්සම් කරලා තියෙන්නේ. මේ සම්මුතිය අනුව කුණු ලංකාවට ගෙන්නන්න බෑ. ඒ වගේම මහින්ද රාජපක්ෂ යුගයේදී මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපතිතුමා පරිසර අමාත්‍යවරයා ලෙස කුණු ලංකාවට ගෙනීමට ගැසට් නිවේදනයකින් තානා කරලා තියෙනවා. කුණු ලංකාවට ගෙනීම සඳහා අවශ්‍ය නීතිමය විධිවිධාන සකස් කළේ සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුමේ. සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුමේ ඉතාම පැහැදිලි ලෙස ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට බටහිර රටවල කුණු ගොඩක් බවට මේ රට පරිවර්තනය කරන්න.
ගරු බන්දුලු ගුණාතර මැතිතුමනි, ඔබතුමා මේ නොමග යවන්න එපා ගරු සභාව. මොකද ඔබතුමා දන්නවා සිංගප්පූරු ගිවිසුම අස්සම් කරේ කවදද කියන කාරණේ. ඔය කියන කන්ටේනර් එනකොටත් සිංගප්පූරු ගිවිසුම අස්සම් කරලා නැහැ. අනිත් එක මේ බඩු ඇවිල්ලා තියෙන්නේ සිංගප්පූරුවෙන් නෙමෙයි. මේ බඩු ඇවිල්ලා නැහැ එක්සත් රාජධානියෙන්.
ඔව් පොයින්ට් ඔෆෝඩ
සර්, ඒක පොයින්ට් ඔෆෝඩ ඒක නෙමෙයි. එතුමා මං කියන එක තේරුම් ගත්තේ නැහැ. මම කියන්නේ මේක සිංගප්පූරු ගිවිසුමෙන් ආවා කියලා නෙමෙයි. මම කියන්නේ සිංගප්පූරු ගිවිසුමට පෙර ලංකාව
කරු මන්දිරතුමා විනාඩි දෙකක් කියනවා.
බාසල් සම්මුතිය අනුව හෝ වෙන කිසිම නීතියක් අනුව ලංකාවට කුණු ගෙනේම තහනම්. කුණුගෙනේම නීත්‍යානුකූල තත්වයට පත් කරපු එකම ගිවිසුම තමයි සිංගප්පූරු ගිවිසුම. ඒ ගිවිසුමේ තමයි ඉතා පැහැදිලි ලෙස මේ කුණු වර්ගවලට කේත අංකයක් ලැබලා දීලා කුණු ගෙන්නන්න කියලා ඉඩ දීලා තිබුණේ. ඒකට තමයි රට විරුද්ධ වුණේ. ඒකට තමයි ශේෂ්ඨාධිකරණයට ගියේ. මම ඔබතුමාට මට දැක්කේ නෑ මේ අපේ ආයෝජන මණ්ඩලයේ භාර අමාත්‍යතුමා නියෝජ්‍ය අමාත්‍යතුමා මෙතන ඉන්න බව ඔබතුමා රටට විශේෂයෙන් මේ ප්‍රකාශයක් කරන්න ඕනේ මේ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් මොකද ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ භාර අමාත්‍යවරයා වශයෙන් මේ මේ ගැසට් නිවේදනයේ තියෙන්නේ කුණු ගෙන්නන්න නෙවෙයි මේ ගැසට් නිවේදනය මූලික ජාතික අරමුණු සඳහා අන්තරාල වෙළඳාමේ ප්‍රතිඅපනයන වෙළඳාමේට අවශ්‍ය විධිවිධාන ඇතුළත් ගැසට් නිවේදනයක් මේක මේ මෙය දිගටම ක්‍රියාත්මක කරනවද නැද්ද කියන එක පිළිබඳ ඔබතුමා එහෙමනම් නැකිලා කියන්න මේ ගැසට් නිවේදනයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ගහලා තියෙන ගැසට් නිවේදනයෙන් කුණු වෙනවා ඒක නිසා මේ ගැසට් නිවේදනයේ අවලංගු කරනවා කියලා පුළුවන් නම් කියන්න කියලා මම අභියෝග කරනවා
ගරු මන්ත්‍රීතුමනි මේ අපේ ඊයේ මේ සම්බන්ධව ප්‍රශ්න කරලා තිබුණා මේ සඳහා අපි ප්‍රශ්නයට උත්තර දෙන්න අද සූදානම් වෙලා තිබුණා තදේ සඳහා න්‍යායපත්‍රයට ඇතුළත් වෙලා තිබුණේ අපි හෙට හෝ ඊළඟ දවසක මේ සඳහා උත්තරය දෙනවා පැහැදිලිවම බඳුල ගුරුවරයා මැතිතුමා මේ ගැසට් නිවේදනයේ අඩුවක් නැහැ ඒක මම පිළිගන්නවා ඔව් ගැසට් නේ අඩුවක් නැහැ දැන් ඔබතුමාලා මේක පටලගෙන තියෙන්නේ
නෑ නෑ ඔබතුමා
පොඩයි ඉන්නේ
මන්ත්‍රීතුමා කාලය අවසන්
මට විනාඩියක් දෙන්න
ඔබතුමාලා පටලලා ඉන්නේ ඔබතුමා නමුත් මේ ව්‍යවසායකත්වයේ තියෙන්න ඕනේනේ ඒ සඳහා පටු දේශපාලන අරමුණෙන් මේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට ප්‍රහාර එල්ල කරන්න මේ ගැසට් නිවේදනය පාවිච්චි කරන්න එපා ඒක නිසා වගකීම් යුතු පිළිතුරක් ලබා දෙන්න කියලා ඉල්ලා සිටින ඔබතුමා තමයි කිව්වේ ගැසට් නිවේදනය පිළිබඳ ඔව්
හොඳබල
ඔබතුමා
මුජිබුර් රහමාන්
නෑ ඒක මම වෙලාවට දෙන්න ඕනේ
හිර බෑ මන්ත්‍රීතුමා මට විනාඩියක් දෙන්න මන්ත්‍රීතුමා මම දැනගන්න අහන්නේ මම දැනගන්න අහන්නේ ඔබතුමාගෙන් දැන් රේගු සංවිධා රේගු සංගමය ප්‍රකාශයට පත් කරා විශේෂයෙන්ම මේ 2013 ගැසට් නිවේදනය අනුව තමයි මේක ඇවිල්ලා තියෙන්නේ කියලා ඔබතුමා ඒ ගැන මොකද කියන්නේ
මම කිව්වා සභාපතිතුමනි රේගු සංගමයේ මොකක්ද
කාලය අවසානයි මන්ත්‍රීතුමා
ඔඩෙක් වගේ පාර්ලිමේන්තුව ඇසුරේ හැසිරෙන්න බැරි 6 වෙනි වගන්තියේ තියෙනවා මේ දාන් කුමන ආකාරයකින් නිදාස් කිරීම ලබා දී තිබුණද මේ නීතිමාලාව අනතේ සියලුම ව්‍යාපාරයන් රේගු ආඥාපනති උපලේඛනයේ අයන්න යටතේ පනව ඇති සීමා කිරීම තානම් කිරීම සඳහා යටත් වේ රේගු ආඥාපනති උපලේඛනයේ ආ යටතේ පනව ඇති සීමා කිරීම තානම් කිරීම වලට එරෙහිව යමින් යම් ව්‍යාපාරයක් කටයුතු කරන්නේ නම් එම නීතිමාලාව අදාළ වන ඕනෑම ව්‍යාපාරික ස්ථානයක් වෙත ඇතුල් වීමට සහ අවශ්‍ය පියවර ගැනීමට රේගු අධ්‍යක්ෂක ජනරාල්වරයා හෝ ඔහු විසින් බලය පවරන ඕනෑම නිලධාරියෙකුට ගැසට් නිවේදනය බලන්න ඉතින් ගැසට් නිවේදනය බලන්න රේගු සංගම් කියන එකද නීතිය
බොහොමත් සුදී මන්ත්‍රීතුමා
නීතිය මොකද්ද කියලා
සාල්ස් නිම්මලදා මාන්බි මේගේ සාල් සිනමල නාදත් එපත නෑ அன்னைக்கு மன்னிக்கணும் நீங்க ஒன்றபல் மாண்பு சால் சினிமாநாதன்
அன்றை
நீங்க
அவர்களே
ஒரு நிமிஷம் எங்கால பக்கத்துல கொடுக்கணும் நான் உங்களுக்கு தந்துட்டேன் ஒன்றபல் நலின் பண்டாரு
சபாபதி சுவாமி பங்கிட்டே அத விசேஷம் அப்ப பந்தன குளத்துல மாத்த
இறவானே
இன்னும் மெத்தன මම මේ කාරණේට අදාළ කතා කරන්න කලින් බන්දුන ගුරුවර්ධන මැතිතුමාට වචනයක් දෙකක් කතා කරන්න ඕන ගරු බන්දුතුමනි දැන් මෙතන මමත් පිළිගන්නවා මෙතන පනත කිසි ප්‍රශ්නයක් නැහැ කියලා. හැබැයි ගැසට් එකේ කිසි ප්‍රශ්නයක් නැහැ කියලා. හැබැයි ගරු බන්දුන ගුරුවර්ධන මැතිතුමනි මෙතන යම්කිසි අඩුපාඩුවක් වෙලා තියෙනවා. ඔබතුමා දන්නවා හබ් ඔපරේෂන් ගැන මම හිතන්නේ මට වඩා හොඳට ඔබතුමා දන්නවා මේ කාරණේ ගැන. එතකොට මේ පනතින් ඒ සඳහා ඉඩකඩ ලැබිලා තියෙනවා. හැබැයි කිසිම අවස්ථාවක මේ ගැසට් එකෙන් ඒ අවස්ථාව ලැබිලා තියෙනවා ඒ කිසිම අවස්ථාවක බන්දුල ගුරුවරයා මහත්මයා එහෙම කියලා
මේවා පරීක්ෂා කරන්න ඕනේ නැහැ කියලා නෑ රේගුවට. රේගුවට ඕන වෙලාවක මේවා පරීක්ෂා කරන්න පුළුවන්. හරි. ඒ නිසා රේගුවට මේක පරීක්ෂා කරන්න පුළුවන්. දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ඔබතුමාලා මේක මේ වෙන වෙනමත් එක බද්ධ කරගෙන තියෙනවා. දැන් ඔබතුමාලාම කියනවා මේ සිංගප්පූරු කිව්සුමින්ද? මේ සිංගප්පූරු නෙමෙයි. මං හිතන්නේ මේක ඔබතුමාලා මේකයි වෙලා තියෙන්නේ. මං දැක්කා අර ඔබතුමා මේ සිංගප්පූරුවේ නෙමෙයි කොහෙද මේ මේ තායිලන්තෙද කොහෙද ගිහිල්ලා මේ කුණු ගොඩක් ළඟ ඉන්නවා. මං හිතන්නේ මේ මේව පැටවිලා තියෙන්නේ. පතාය වල. මේ මේව පැටවිලා තියෙන්නේ මේ කුණු ගොඩවල් හරියට හොයාගන්න බැරුව. ඒ නිසා සිංගප්පූරු ප්‍රශ්නයක් නෙමෙයි මෙතන තියෙන්නේ. සිංගප්පූරු කිව්සුම අත්සන් කළා තව අවුරුද්දක් නැහැ. සිංගප්පූරු කිව්සුම අත්සන් කළා තව අවුරුද්දක් නැහැ. මේ බඩු ඇවිල්ලා තියෙන්නේ 2017 අගසිට 2018 මුල ජනවාරි පෙබරවාරි වෙන කාලය දක්වා. ඒ නිසා ඔබතුමාලා මේක වැරදි අවබෝධයක් කරන්න එපා. අපි පැහැදිලිවම මේ සම්බන්ධව පරීක්ෂණ කරනවා. එකක් තමයි මේ සමාගම
වින්ද පොරද
සර්. මේ මේ ගරු සභාවක් මිනිසුන්ට අපහාස කරන්න නෙමෙයි අපි නීතිමය ප්‍රශ්නයක් මතු කරේ. මෙතන අද රට ගිනි ගන්න ආයෝජන ප්‍රවර්ධන ඇමතිවරයා
විදියට කතා
කරන්න. ඒ නිසා මේක පැහැදිලි කරගෙන යීම අවශ්‍යයි. ඒ වගේම අපි පැහැදිලිවම කියනවා මේ සම්බන්ධව ආයෝජන මණ්ඩලයේ විදියට පැහැදිලිවම 2000 අද මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න තිබුණ නැති නිසා මම එක් සියලු කාරණා ගෙනාවේ නැහැ. 2018 ඒ මුල් වකවානුවේ මේ සම්බන්ධව මේක නතර කරලා තිනවා BY එකෙන්. මෙතන ගෙනලා තියෙන මේ භාණ්ඩ පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. මේ පාවිච්චි කරන ලද මැට්‍රස් ගෙනලා තියෙනවා. එතකොට මේ පාවිච්චි කරන ලද මැට්‍රස් ගෙනීමට නොහැකි කියන කාරණේ හරියට මේක සදහන් වෙලා නැහැ. ඒ නිසා යම් කිසි රෙගුලාසි ඉදිරියට ගේන්න අපි බලාපොරොත්තු වෙනවා මේව නතර කරන්න. ඒ නිසා අපි කිසිසේත්ම කියන්නේ නැහැ මේ ගැසට් එක අවලංගු කරනවා කියලා. මම වගකීමෙන් කියනවා. නමුත් ඒ අවශ්‍ය අනෙකුත් නෛතික කටයුතු අපි කරන්න බලාපොරොත්තු වෙන. ඒ වගේම මේ හේලි සමාගම හිතාමතා මේ කටයුතු කරලා තියෙනවා නම් ඔවුන්ට විරුද්ධව ඔවුන්ට අපි යම්කිසි කාලයක් දීලා තියෙනවා. ඔවුන්ට සතියක් ඇතුළත මේ සඳහා ඔවුන්ගේ ක්‍රියාමාර්ගය අපිට පැහැදිලි කරන්න කියලා දීලා තියෙනවා. ඒ වගේම සති 3ක් ඇතුළත මේ භාණ්ඩ රටෙන් පිටත් කරන්න කියලා තියෙනවා. ඒ වගේම බඳුළු ගුණදර මහත්තයා දන්න කාරණයක් තමයි මේ තියෙන්නේ විශේෂ කලාපයක හබ් එකක් ඇතුලේ තියෙන. එතකොට මේ හබ් එකක් ඇතුලේ තියෙන එක කියනවත් රට ඇතුලට එන්නේ නැහැ. ඔබතුමා දන්නවා මේක වෙනම කලාපයක් විදිහට තමයි සඳහන් වෙලා තියෙන්නේ. එතකොට රට ඇතුලට එන්නේ නැහැ. රට ඇතුලට ඇවිල්ලත්
නැහැ.
ඒ වගේම මේ භාණ්ඩ රටෙන් පිටත් කරන්න සති
3ක
කාලය ඇතුළත මේ සිදුවීම සිදු වුණේ.
ඔව් ගරු ඇමතුමා, දැන් මෙතන රටටම තියෙන ප්‍රධානම ප්‍රශ්නය දැන් ගැසට් නිවේදනයේ ප්‍රශ්නෙකුත් නෙමෙයි. මේ මෙච්චර කුණු ප්‍රමාණයක් රජයේ ආයතනවලට වහන් වෙලා කොහොමද රට ඇතුළට ආවි කියන ප්‍රශ්නේ. ඒ කියන්නේ කොයි විදිහේ ඇයි එහෙම එන්නේ? එහෙම එන එක ඉතාම බරපතල
තත්ත්වයක්. Honorable Minister,
මම හිතන්නේ මෙතන වහන් වෙලා ආපු එකක් නෙමෙයි වෙලා තියෙන්නේ ගරු මන්ත්‍රීතුමනි. මේ ආයතනයේ මාසෙකට කන්ටේනර් 600ක විතර කන්ටේනර් පරිහරණයක් කරන ආයතනයක්. එතකොට සාමාන්‍යයෙන් හබ් ඔපරේෂන් ආයතනයකට එන මේ කන්ටේනර් ග්‍රීන් චැනල් එකේ තමයි එන්නේ. තොර ගේම් චැනල් එකේ එනකොට ගොඩක් වෙලාවට පරීක්ෂා වෙන්නේ නැහැ. ඒ වගේම ඒ වගේ අනිත් කාරණේ තමයි එහෙම කියලා පරීක්ෂා කරන්න ඕනේ නැහැ කියලාත් නැහැ. ඕනම අවස්ථාවක පරීක්ෂා කරන්න ඕන. ඒ වගේම
ගරු ඇමතුමාගෙන් මට සඳහන් කරන්න තියෙන එක කරුණක් විතරයි. ඔබතුමා පරීක්ෂාවක් කරලා බැලිය යුත්තේ 2017 වර්ෂයේදී ආනයනය කරපු දේ ප්‍රතිඅපනයනය කරන්නේ නැතුව එතරම් කාලයක් මේ ගුදිරි හරි මෙත්ත හරි මොනවාරි දේ ඇයි ඒ කරන්න බැරි වුණේ? ඒ සඳහා එංගලන්තයෙන් එව්ව ව්‍යාපාරිකයා මේ ඝනදෙනුව පිළිබඳ පරීක්ෂණයක් කරන එක තමයි ඔබතුමාට
අදාළ.
ගරු මන්ත්‍රීතුමනි, මෙහෙමයි. දැන් අපි දන්නවා මේ ආපු කන්ටේනර් වලින් කන්ටේනර් 29ක් ගරු මන්ත්‍රීතුමනි ආපහු සභාවතුන් අපනයනය කරලා තියෙනවා. නමුත් 2018 මුල් මාස මට මාර්තු මාසේ මට මතක විදියට මේ පිළිබඳව මේ පරීක්ෂා කරලා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නිලධාරීන් ඔවුන්ව දැනුවත් කරලා ඔවුන්ට යම්කිසි කාලයක් ලබා දීලා මේව අපනයනය කළ යුතුයි කියන එක ප්‍රතිඅපනයනය කළ යුතුයි කියන එක දැනුවත් කරලා තියෙනවා. නමුත් ඔවුන්ට කරගන්න බැරිලා තියෙන අවස්ථා දෙකක ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයෙන් මොවුන් කාලය ඉල්ලලා තියෙනවා. හැබැයි ඒ කියන වකවානුව ඇතුළත මොවුන්ට මේක ප්‍රතිඅපනයනය කරන්න බැරි වෙලා තියෙනවා. ඉතින් අපි දැන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නිලධාරීන් සම්බන්ධව අභ්‍යන්තර විගණනයක් කරනවා, පරීක්ෂණයක් කරනවා. ඔවුන් මේ පිළිබඳව හරියට ඒ වෙලාවේ දැනුවත් කරත් එතනින් පස්සේ හුණු ක්‍රියාදාමය පිළිබඳව අපිට සෑහීමටපත් වෙන්න බෑ. මොකද වසරක අතර කාලයක් මේක වෙලා නැහැ. එතකොට ඒ සම්බන්ධව ඒ ආයතනයට කරලා තියෙන දැනුවත් කිරීම ඔවුන්ට පිළිබඳව අරන් තියෙන ක්‍රියාමාර්ග පිළිබඳව අපිට ප්‍රශ්නයක් තියෙන නිසා ඒ සම්බන්ධව අපි කටයුතු කරමින් ඉන්නේ. අපි පැහැදිලිවම අභ්‍යන්තර පරීක්ෂණය තුළින් යම්කිසි වරදිකරුවෙක් අඳුරගත්තොත් එයාට විරුද්ධව කටයුතු කරන්න මගේ අමාත්‍යාංශ ඇමතිතුමා මලික් සමරවික්‍රම ඇමතිතුමා ශ්‍රී ලංකා ආයතන මණ්ඩලයේ සභාපතිතුමාට අධ්‍යක්ෂ ජනරාල් වරියට දැනුවත් කරලා තියෙනවා. ඒ නිසා මේ කාරණේ අපි සුළුවට දකලා නැහැ. කොහොම වුණත් ඒ සමාගම මම දන්නේ නැහැ ඔවුන්ට මේක අසමත් උනේ මොකද කියලා අපි දන්නවා. මේ රටේ තියෙන නරක සමාගමක් නෙමෙයි ඔවුන් විශාල ප්‍රතිආපනයනයන් කරන සමාගමක් විදියට ප්‍රසිද්ධ සමාගමක් කන්ටර 600ක් ඔවුන් පරිහරණය වෙනවා මාසෙකට. ඉතින් ඒ සම්බන්ධව අපි අනිවාර්යෙන් අපේ මැදිහත් වීම කරනවා, අපි පරීක්ෂණය කරනවා. ඒ හරහා මේක සරලව අරගෙන නැහැ.
ග්‍රීන් චැනල් ආපුෂ් කන්ටේනර්ස් ටික කියලා. හැබැයි මේ කන්ටේනර්ස් 102යි ඊට කලින් 137යි මේ ඔක්කොම ග්‍රීන් චැනල් ආපුවමද කියලා කුණු කොට
වල.
නෑ නෑ ඔබතුමා මේ පටලවගෙන තියෙන්නේ. මෙතන කන්ටේනර් 100 කන්ටේනර් 130ක් තමයි තියෙන්නේ. එතනින් එහා ඒව ගැන අපි දන්නේ නැහැ. දැන් වරාය සතුව තියෙන කන්ටේනර් ප්‍රමාණය ගැන අපේ බියෝ එකට අදාළ වෙන්නේ නැහැ. ඒක වරාය අධිකාරිය සහ රේගුව බලාගත යුතු කාරණයක්. නමුත් මේ 130 සම්බන්ධව තමයි මේ කතා කරන්නේ. සාමාන්‍යයෙන් ඒ ක්‍රියාදාමය තුල වෙන දේ මම කියනවා. එහෙම කියලා අපි කියන්නේ නැහැ. වරායට පරීක්ෂා නොකර ඉන්න නෙමෙයි, රේගුවට පරීක්ෂා නොකර ඉන්න තීන්දුවක් නැහැ. ඕන්ලාගේ ඒගොල්ලෝ පරීක්ෂා කිරීමේ හැකියාව තියෙනවා. ඒ නිසා මම හිතන්නේ මේ ගැන සවිස්තර වාර්තාවක් අපි අද අපිට මේ අපේ අද දවසේ කටයුතු වලට ඇතුළත් වෙලා තිබුණ නැති නිසා නැත්නම් ඊළඟ හෙට හෝ ඊළඟ දවසේ අපි ඒ පැහැදිලි උත්තර දෙනවා. ඒ නිසා ඊට වඩා මම දීර්ඝව මේ පිළිබඳව පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ නැහැ. ඒක සියලු වාර්තා සමග අපි සඳහා හෙට හෝ අනිද්දා උත්තරයක් දෙනවා කියන එක මතක් කරමින් විශේෂයෙන් අදාළ කටයුතු වල අදාළ කාරණේ සම්බන්ධවයි මට කතා කරන්න තියෙන විශේෂයෙන්ම සමාගම් පනත යටතේ අපි දන්නවා මේ ව්‍යාපාර කටයුතු වලට සමාගම් මැදුර හරහා විශාල සහයෝගයක් දෙනවා. මේ හරහා තවදුරටත් ඔවුන් උත්සාහ කරන්නේ මේ සමාගමක් රෙජිස්ටර් ලියාපදිංචි කිරීමේදී ගතවන කාලය තවදුරටත් අඩු කරගන්න අවශ්‍ය ක්‍රියාමාර්ග තමයි මේ ගනිමින් සිටින්නේ. අපි දන්නවා මේට පෙර සමාගමක් ලියාපදිංචි කිරීමත් එක්කම ඒ සඳහා ඒ සමාගම් ලියාපදිංචි කරන ආයතන විසින් පේපර් ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාන්න ඕන. ඒ සඳහා දවස් කීපයක් ගත වෙනවා. දැන් මේ තුලින් මේ සංශෝධනය තුලින් ඒ පේපර් ඇඩ්වර්ටයිස්මන්ට් එක දාන එක නතර කරලා තියෙනවා. ඒ නිසා තවත් දවස් කීපයක් ඉස්සරහට එනවා. මොකද අපිට ඕනේ මේ ලියාපදිංචිය දවසකින් සිද්ධ වෙන එක අනෙකුත් අවශේෂ කාරණා ටිකක් දවසකින් අවසන් වෙනවා දකින්න තමයි සමාගම් මැදුරේ මම හිතන්නේ බලාපොරොත්තු. විශේෂයෙන්ම සමාගම් මැදුරේ ලියාපදිංචි වෙනවත් එක්කම දේශීය ආවදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වෙනවා තවත් ආයතන කිහිපයක ඒ සම්බන්ධීකරණය සිද්ධ වෙනවා. අද වෙනකොට ඒ සියල්ලක්ම අද එක දවසක් ඇතුළත කොහොමද මේ සිද්ධ කරන්න පුළුවන් කියන තැනට ගේන්න තමයි මේ කටයුත්ත මම හිතන්නේ කියලා තියෙන මේ සංශෝධනේ. මොකද අපි ව්‍යාපාරිකයන්ට අපි දෙන්න පුළුවන් උපරිම සහන දෙන්න ඕන. අපි රජයක් විදියට අපි දන්නවා ව්‍යාපාරිකයෝ ශක්තිමත් කරොත් තමයි රටේ ආර්ථිකය ශක්තිමත් වෙන්නේ. අපි බලාපොරොත්තු වෙන රජයක් විදියට ව්‍යාපාර කරන්න. අපේ එක්සත් ජාතිපක්ෂ ප්‍රතිපත්තිය තමයි රජයේ ව්‍යාපාරයතු කළ යුතු නෑ. අපි අත්‍යවශ්‍ය සේවා සම්බන්ධව රජයේ ඍදුව මැදිහත් වීම අපි ඒ වගකීම දරන්න ඕන වුණත් ව්‍යාපාර කිරීම සඳහා පෞද්ගලික අංශයට අවශ්‍ය සහන දෙන්න ඒ පසුබිම නිර්මාණය කරන්න ඒ වගේම ඔවුන්ට යටිතල පහසුකම් නිර්මාණය කිරීම තමයි රජයක් විදියට විවෘත කියන එක අපි විශ්වාස කරනවා. ඒ නිසා මම විශ්වාස කරනවා මේ රජය අපි දැක්කා මේ ව්‍යාපාරිකයන්ට හිතසුව පිණිස කටයුතු කරේ නැහැ කියලා නොයෙක් චෝදනා කරන්න අපි දන්නවා එහෙම නැහැ. මේ රජයේ ව්‍යාපාරිකයන්ට හිතසුව පිණිස තමයි හැමදාම වැඩ කරේ. එක්සත් ජාතික පක්ෂයේ ව්‍යාපාරික පැලැන්තියක් නිර්මාණය කරපු රටේ ආර්ථික විශාල ශක්තියක් නිර්මාණය කරන්න ව්‍යාපාරිකයන්ට ලොකු ශක්තියක් දුන්නු පක්ෂයක් අපිට මතකයි 1989 පස්සේ කර්මාන්ත ශාලා 200ක් අඟලුම් කර්මාන්ත ශාලා 200ක් රට තුල නිර්මාණය කිරීම හරහා තමයි අද අපේ රටේ ප්‍රධාන අපනයනයේ විදිහට අපේ ඇඟලුම් කර්මාන්තේ ලැබිලා තියෙන්නේ. අද අපි ඉන්නේ ලෝකේ හොඳම ඇඟලුම් නිෂ්පාදනය කරන රටක් විදිහට. අපි GSP Plus සහනය අපිට තිබුණා. අපි 2089 පටන් ගත්තෝ ඇඟලුම් කර්මාන්තයත් එක්ක අද අපි මේ ලෝකේ හොඳම ඇඟලුම් නිෂ්පාදනය කරන ප්‍රවීණ බවට පත් වෙලා තියෙනවා. ඒක මම හිතන්නේ එදා ඒ ප්‍රේමදාස මැතිතුමා ගත්ත ආරම්භයේ ප්‍රතිඵලයක් විදිහට. එදා අනිත් එක ප්‍රේමදාස මැතිතුමායි ව්‍යාපාර ආරම්භ කරේ කොළඹ නෙමෙයි. ගම්පහ නෙමෙයි, කළුතර විතරක් නෙමෙයි, මේ තදාසන්න ප්‍රදේශවල විතරක් නෙමෙයි. එතුමා ව්‍යාපාරිකයන්ට සහන දුන්නා රටේ ඕන තැනක ගිහිල්ලා අස්සක් මුල්ලක් නැර තියෙන ගමේ මිනිස්සුන්ට රැකියා අවස්ථා නිර්මාණය වෙන්න කර්මාන්ත ශාලා හදන්න අවශ්‍ය වටපිටාව නිර්මාණය කරා. අපේ ව්‍යාපාරිකයෝ ගිහිල්ලා මැදවච්චිය දැම්මා, කැපිතිගොල්ලෑව දැම්මා, කලාවැව දැම්මා, එහෙම නැත්නම් හම්බන්තොට දැම්මා, දෙහිඅත්තකණ්ඩිය දැම්මා. මේ විදිහට රට පුරා නොඑක් ප්‍රදේශවල කර්මාන්ත නිර්මාණය කරන්න අවශ්‍ය වටපිටාව අද ප්‍රේමදාස මැතිතුමා නිර්මාණය කරා. එහෙම තමයි අපි ව්‍යාපාරිකව ශක්තිමත් කිරුවේ. ඒ නිසා කවුරු හරි ගිහිනම් අපි ව්‍යාපාරිකයන්ට අත දෙන්නේ නැහැ කියලා ඒක පට්ටබල් බොරුවක්. ව්‍යාපාරිකයන්ට විරුද්ධව කටයුතු කරේ ව්‍යාපාරිකයන්ට මේ කනකොකා දැක්ක කාලේ අපි දැක්කා. ඒ නිසා එහෙම කාලයක් නෙමෙයි මේ 2015 න් පස්සෙත් රටේ ව්‍යාපාරිකයන්ට දෙන්න පුළුවන් උපරිම සහනය දෙනවා. අදටත් එහෙමයි. අපි දන්නවා පොලිය පිළිබඳව අපිට ප්‍රශ්නයක් තියෙනවා. අපිට මතකයි චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ කාලේ 24 28ට පොලිය නැගලා තිබුණා. අද එහෙම නැගලා නැහැ. බන්දුල ගුණවර්ධන මැතිතුමා කිව්වා 125 කියලා. ඒ 125 තියෙන මං හිතන්නේ తాවකාලික අයිරා වගේ ඒවා ටිකක් වැඩි අපි දන්නවා. නමුත් අනිකුත් පොලි ණය පොලි ගත්තම 114ට 12ට තියෙනවා තියෙන. ඒකත් අපි දන්නවා අඩු කර යුතුයි කියන එක අපි විස්තරේ ඉන්නවා. ඒ නිසා අපි පැහැදිලිවම ව්‍යාපාරිකයන්ට දෙන්න ඕන ශක්තිය දෙන්න. දැන් අපේ ආයතන වලින් අපි දන්නවා අපේ අපරාධ සංවර්ධන මණ්ඩලය අපි විශාල සහන දෙනවා. අපි මැෂින් ග්‍රාන්ට් එක දෙනවා. ඒ කියන්නේ මැෂින් එකක් මිලදී ගැනීමේදී යන්ත්‍ර සූත්‍රයක් මිලදී ගැනීමේදී අපනයන කරුවෙක් පොර 150ක ග්‍රාන්ට් එකක් දෙනවා. ලක්ෂ 50 දක්වා අපි සහන දීලා තියෙනවා. මේ විදිහට නොඑක් ආකාර වලින් ව්‍යාපාරිකයෝ ශක්තිමත් කරන්න අවශ්‍ය වටපිටාව නිර්මාණය කරලා දෙනවා. අපේ ආයෝජන මණ්ඩලය ශ්‍රී ලංකා ආයෝජන
මණ්ඩලය කරු අමතිතුමා විනාඩි දෙකක්
තියෙනවා. වොස්තුතී. අද ආයෝජන මණ්ඩලය වෙනද වගේ නෙමෙයි. අද ආයෝජන මණ්ඩලය ආයෝජකයෙකුට ඇවිල්ලා ඒ සාමාන්‍ය ක්‍රියාපටිපාටිය ගිහිල්ලා ආයෝජන සඳහා ඇප්ලිකේෂන් එක දාලා අනුමැතිය ගන්න පුළුවන් ඉතාලම කෙටි කාලෙක. ඉස්සර එහෙම නෙමෙයි. ආයෝජන මණ්ඩලයට ආවම ඉස්සර දේශපාලන අධිකාරියේ ආශිර්වාදය අවශ්‍යයි. ඔවුන්ගේ අනුමැතිය අවශ්‍යයි. ඔවුන්ට දොළපෙදෙණි දීම අවශ්‍යයි. අද එහෙම නැහැ. අද ආයෝජකෙක් අමතිවරයෙක් හම්බෙන්න ඕනේ නැහැ. නියෝජ්‍ය අමතිවරයෙක් හම්බෙන්න ඕනේ නැහැ. ඔවුන්ගේ අවශ්‍යතා සපුරනවා. ඒ අපේ නිලධාරීන් විසින්. ඊට පස්සේ අපි ඒ සම්පත් දෙනවා. අනිත් එක අපි 2015 බලයට එනකොට අපේ රටේ දින ආයෝජන ප්‍රවර්ධන කලාප වලින් විශාල ඉඩම් ප්‍රමාණයක් තිබුණා හිස්ව. ඒ භූමිය වලට ආයෝජන ඇවිල්ලා තිබුණේ නැහැ. අපි අපිට පුළුවන් වුණා පළවෙනි අවුරුද්ද දෙකේ ඇතුළත ඒ ආයෝජන ප්‍රවර්ධන කලාප වල තියෙන හිස් භූමි කර්මාන්ත ශාලාවලින් පුරවන්න. අද අපිට අලුතෙන් ආයෝජකයෙක් ආපුවාම අපිට ඒ තිබුණු කලින් තිබුණු ආයෝජන ප්‍රවර්ධන කලාප වල ඉඩමක් නැහැ දෙන්න. ඒ නිසා තමයි අපි බිංගිරි අක්කර 445ක ආයෝජන ප්‍රවර්ධන කලාපයක් නිර්මාණය කරේ. මිල්ලනිය තවත් ආයෝජන ප්‍රවර්ධන කලාපයක් නිර්මාණය කරමින් ඉන්නේ. අද බිංගිරි ආයෝජන ප්‍රවර්ධන කලාපයට විශාල ඉල්ලුවක් තියෙනවා. මොකද වෙන රටේ තැනක් නැහැ ආයෝජන ප්‍රවර්ධන කලාපයක් ඇතුලේ බිම් කඩක් දෙන්න. ඒ නිසා තමයි දවස ගානේ අදත් අපිට අපේ අමාත්‍යාංශයට ආවා චීන ආයෝජක ඔවුන්ට අවශ්‍යතාවය තියෙනවා. ඒ නිසා දැන් අපිට තියෙනවා දෙන්න තැන. ඒ වගේම අපිට පුළුවන් වුණා මිරිජ්ජ විල 2004 අපේ රටේ හැදුණා අන්තිම අපනයන සැකසුම් කලාපයේ මේ බිංගිරිය ඊපෙර හදන්න කලින් තිබුණු අන්තිම අපනයන සැකසුම් කලාපේ මිරිජ්ජ විල අපේ චමල් රාජපක්ෂ මහත්මයා දන්නවා ඇති ඒ ඉඩම් හිස්ව තමයි තිබුණේ. හැබැයි අපිට පුළුවන් වුණා මේ අවුරුදු 3 ඇතුළත ඒ ඉඩම් සම්පූර්ණ කරන්න. අද මිරිජ්ජ විල අලුතෙන් අපනයන සැකසුම් කලාපයට ඉඩම් දෙන්න නැහැ. හැබැයි අපි වරාය ආශ්‍රිතව අලුතෙන් ලබාගත්තු භූමියේ ඉඩම් තිබුණත් කලින් තිබුණු අපනයන සැකසුම් කලාපෙ ඉඩම් නැහැ. අපිට පුළුවන් වුණා ඔයා කර්මාන්තශාලා වලින් පුරවන්න. ඒ නිසා මම
කරු අමතිතුමා කාලය අවසන්.
තත්පරයක් දෙන්න අවසන් කරන්න. අපි ආජකීන්ට ඒ වගේම ව්‍යාපාරිකයන්ට හිත සුව පිණිස අපි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරා. අපේ රට ආපස්සට ගෙනිච්ච නම් ගෙනිච්ච කවුද? දවස් 52 කුමන්ත්‍රණය කරපු අය. මෙතන ඉන්නව ඇමතිවරු දවස් දෙකක් ඇමතිකම් කරපු අය. බන්දුල ගුණවර්ධන මැතිතුමාත් අපේ අමාත්‍යාංශයේ දවස් 3ක්ද 4ක්ද ඇමතිකම කරුවා. හැබැයි 1 දසක්ක දිහාද යන්නවත් ඔබතුමාට වෙලාවක් තිබුණාද දන්නේ නැහැ. මම දන්නවා. හැබැයි ඔබතුමා ඒ කරගෙන ගියේ එකක්වත් බාධා කරන්නේ නැතුව ඒවා ඉස්සරහට යන්න අවශ්‍ය ශක්තිය දුන්නා. මම ස්තුතියන්ත වෙනවා. හැබැයි ඒ කරපු වැඩෙන් ඒ දවස් 52 කරපු කුමන්ත්‍රණයෙන් රට ආපස්සට ගියා කියන එක ඔබතුමාලා පිළිගන්න ඕන. මේ බෝම්බයක් ගැහුවා සාරාන්. ඒ සාරාන් බෝම්බයක් ගැහුවා වගේ තමයි අර දවස් 52 ගහපු බෝම්බෙත්. සාරාන්ගේ බෝම්බය හා සමාන හානියක් රටේ ආර්ථිකයට සිද්ධ වුණා. සහරාන් බෝම්බ ගහලා ආර්ථිකයට වුණාන හානියක්. ඒ වගේම හානියක් වුණා දවස් 52 මේ කරපු මේ ව්‍යවස්ථා මගඩියට. ඒ නිසා පිස්සු වගේ කෑ ගහවට වැඩක්
නැහැ.
මේ රටේ ජනතාව දන්නවා. මට තත්පරයක් දෙන්න. ඒ නිසා අපි පැහැදිලිවම රට ඉස්සරහට අරන් යනවා. අපි පැහැදිලිවම ඔබතුමාට කියනවා. අපි පැහැදිලිවම මේ ගරු සභාවට කියනවා 2019 අග අලුත් ජනාධිපති කෙනෙක් පත් කළා ඊළඟ ආණ්ඩුව හදන්නත් අපිම තමයි.
මොහොමඩ් සුදී
රට ඉස්සරහට යන්න පුළුවන් එකම
ජනාධිපති කෙනෙක් මතක් කරගන්න.